මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
සරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
වාහී සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ඉච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ඉච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ධරණේන සද්ධං
ඔබට පන්දී මතයි සෞඛ්‍ය දිනයේදී
වර්ණයේ ආසන්න බලාපොරොත්තුවේ මනසම බලාපොරොත්තුවේ ආන්දී ජීවිත අන්තිම ආලෝකයක් ලබා ගන්න ජීවිතේ හැලගස්වා ගැනීමයි. මේ ලබාගත් මනස ජීවිතයේ දුක දිරලට සත්‍යයට බුදු පියාණන් වහන්සේ අනුමලදී ලැබෙනවා. අන්ත ජීවිතයේ දිරලටයි වගේම උප වර්ණා ජීවිතය සමස්ත මනුෂ්‍යත්වයට වටිනා කම විදියට ලැබෙනවා. ජීවිතයක වටිනාකම හෝ වටිනාකම ඒ අපි දැකගන්න ජීවිත රටාව අනුවයි කියන්නේ මිනිස්සුරෙන්නේ. අයුරු කියක් වෙන ජීවත් වුණා ඒ තැනත්තාගේ ජීවිතය ගත කළේ වටිනාදේ සමග නම් නිස්සාර දේ සමග නම් ඒ ජීවිතයේ ජීවිතය නිසාරේ ජීවිතයක්. ඒක නිසා මෙන්න වටිනාකම් මෙන්න කාරකම් අරය ජීවිතයට ඇතුළේ වටිනාකම තේරුම් අරගෙන ජීවත්වීමයි බෞද්ධකින් මතාසි දෙවිතුකම. සාමාන්‍ය ලෝකයේ වටිනාදී හැටියට කලකන්නේ නිරනිදා වන්දි වීමක නිස්සාදියයි. නමුත් බුදු පුරාණ වහන්සේ ලෝකයාට වඩා සාමත්ම වටිනා විසින් දේවල් අභිවාදින කරන්නේ අමෝ කර්මාවේ කීදර අනුවාදී දී වටිනා කප්පී මරයේ ජීවත් වීමට යන ජීවිතය හදස්වා ගැනීමට එක වටිනා දවසක් තමයි මේ දවසේ. ඉතකට මේ බෞද්ධකින් අතර බුද්ධ කාලයේ පවා බෞද්ධ මහෝපාසක වෙලින් මෞර්යවරුන් තම තමන්ගේ දී දරුවන් ජීවිතයේම වටිනාදී තේරුම් කර ගැනීමට හතරාදීමට මේ පොහොය දවසේ යොදාගත් බව අපට ධර්ම කතාවලින් පිළිගන්නවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි මාතෘකාව හැටියට සබාගත්තු මේ සාහසා ධර්මය දේශනා කරන්නට යෙදුණු කතාපෝර්තියක් විධාන කතාවක් ඊටක සමාර්ගයක් ආලජිගෙනවා. අනාථ පිළිබඳ මහාවිචාරණ ගැන මේ ශාසනයේ බුදු පියාණන් වහන්සේ වැඩවා පිළිතන කාලී සිටිය බෞද්ධ මහෝපාසක සමාන්තර අග්‍රගාන්‍ය නීතන කමන අරම් වටිනාමත්වයක් තමයි අනාථ පිළිබඳ මහාවිචාරණ. මේ පිචාණන් ගැනීම පමණක් නෙවේ එදාම ඥානෙ මේ වගේම ඉතින් ලෝකෝත්තර භක්තිය අත්දැකීම කලකෙන සෝවාන් ඵලයක් ප්‍රත්‍යක්ෂ කරගත්තේ මේ වාසකේ. ඒ අනීතුල විචාරයන් කියන්නේ එහෙම කිසිම දාන කාලාවක්. ඒ කියන්නේ විතරම වාගේ බුදු පියාණන් වහන්සේ ඒකයි සංඝ ආවහන්සේලා දෙන්නත් තවත් මේ දෙකේ සමහරවක් සංඝ ආවහන්සේලා ජනනකිට නිතිපතාම දාන මානාදී උපස්ථානය කරපු පිටු නැදුලක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. මේ අනීතික විචාරයන් පමණක් නෙවෙයි ඒ පිටු කවුලේ පිටු දූවරු මහා සුභාග්‍රාහී සුභාග්‍රා සුමනා කියලා කියන මේ පිටු දූවරු පවා කලෝකෝත්තර තත්ත්ව ලබාගෙන ඒ වැඩිහිටි දූවරුන් දෙදෙනා සෝවාන් ඵලයට පත් වෙනවා හැටියට දැක්වෙනවා. ඒ සුමනාව සකදාගාමි තත්ත්වයේ දේවිගේ ලෝකෝත්තර තත්ත්ව පවා ලබාගෙන සංඝෝපස්ථාන විද්‍යෝපස්ථාන ආදී කටයුතු වල නිරත වුණා. නමුත් මේ විචාරණන්ගේ එක බුද්ධයේ සිටිය කාල කියලා නම ඇති මේ කාල නමති පුත්‍රයා ඉනි දවසට මේ සංඝෝපස්ථාන කටයුතු වලට බුද්ධෝපස්ථාන කටයුතු වලට සහභාගී වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ දැකීමට වත් උපස්ථාන කිරීමටවත් මන ඇසීමටවත් කිසිම ලැබියාවක් නැහැ. මේ කාල මේ විදිහට කාලය ගත කළොත් කාල කන්නේ කියන මේ සනාත පිළිබඳ විචාරණ ඒකිකාය කල්පනා කළා මේ දරුවාට සිරුරුවන් හඳුනා දෙන්න ඕනේ කියලා. එක්තරාස්ථාවක එක පොයේ දවසක අනාථ පිළිබඳ විචාරණ කීපතාවක් කතා කරලා තියෙනවා. ඉතින් මේ විහාරයේ තියෙලා පිටු සමාදන් වෙලා ධර්ම අසල අපිට කියන මහත්කම් ධර්ම අසල ආවොත් මම උඹට මොකක්ද කියක් දෙනවා මහාවන් කියක් දෙනවා කියලා ඒ විදිහට ප්‍රකාශ කළා. එතකොට මේ දරුවා දෙනාද තාත්තේ දෙනාමද තාත්තේ දෙනාමද තාත්තේ කියලා කීතරයක් වරුදු කරවාගෙන විශ්වාසයෙන් තමයි ඔන්න ඊළඟට මේ දේශනාරාමයට ගිහිල්ලා විශ්ව සමාදන් වෙන නමුත් බණ අහන්නෙම ඕන කමක් නැහැ. පැත්තකට වෙලා පිටියගෙන පස්සෙන් ගිහින් වහන්සේ ඇතුළත පැමිණියා. දැන් යාම සිතානන්ගේ දේවදී නිර්මාණ කළා. මේ මගේ පුතා මේ සමාදන් වෙලා ආවා. ඒකට ගැනීම මොකද කියන කියලා. අපි කී දරුවා අර මේ සමාර කුඩා දරුවන් අර පැවතින ආකාරයටම මට මේ අර පුරන්දී ඒ විදල ගැනතුරු මම ආහාර ගන්නේ නැහැ කියලා ප්‍රකාශ කළ නිසා සිතානන්ට ඒ විදල බලමින් දෙන්න කිව්වා. ඒ මතුරන් වල අපි අරගෙනයි ඒක එකකින් අරගෙනයි ඒ ආශ්‍රමයේ දරුවා ආහාර පිටවා ගත්තා. ඊළඟ නැවත පොයේ දවසක් ආවම අපි සිතානන් කල්පනා කළා මේ උපායක තව කොටසක් එකතු කිරීම වශයෙන් මේ සිිතේ මේ විනාරිත ගිහිල්ලා සිත සමාදන් වෙලා මන අහලා සිතානන් මහන්සියෙන් මන අහලා මනපදයක් ඉගෙනගෙන ආවොත් මම නිකුත් මතුරන් දහහක් දෙනවා කියලා. මේ දරුවා පිටකොට මේ නිදල් තාවතාව නිසා විහාරයට ගිහිල්ලා ඒක සමාදන් වෙලා බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරන තැන ඉස්සරහටම ගිහිල්ලා ඉඳගෙන මනපදයක් විතරක් කොහොම හරි ඉගෙනගෙන කියලා ගිහිල්ලා අය විතර ලබා ගන්න අදහසින් බණ අහන්න සූදානම් වුණා. බුදු පියාණන් වහන්සේ මේ දරුවාගේ හිත බුදු පියාණන් වහන්සේට දෙන්නා. ඒ වගේම මේ විදිහට ජීවිතේ ගත කළාට මොකද මේ දරුවා තුළ යම් කිසි කෙනෙක් ශක්තියක් තිබෙන බව බුදු පියාණන් වහන්සේට තේරෙන්න ඇති. කොයි හැටියෝ ආපුදු පියාණන් වහන්සේ කුතරා උපක්‍රමයක් දෙවුවා, සම්‍යක් ප්‍රයෝගයක් උපායක් දෙවුවා. මොකද මේ දරුවාට මනපදේ අල්ලගන්න බැරි වෙන විදිහට මන කියන්න පටන් ගත්තා. මේ දරුවා බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි මනපදයක් ඉගෙනගෙන ගිහිල්ලා පියාගෙන් මේ විදල ලබා ගන්න. අමුතු පියාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා. මේ ළමයාට ඒ එක පදයක්වත් අල්ලගන්න බෑ. කොහොම හරි ඒක විශ්කල යනවා. ඔන්න ඒ විදිහට පණ කියන්න පටන් ගත්තා. බොහොම ඕන කමකින් හැබැයි අනුකම්පාව දෙන්නේ. මොකද අර බුදලට තියෙන ආශාව නිසා. ওই ආකාරයෙන් නම් බොහොම ඕන කමින් අනුකම්පාව දෙනවා. හැබැයි ඒක බණ පදයක්වත් අල්ලගන්න බෑ. ඒක නිසා පළමුව බණ පදේ දැරීම ඊළඟ තෝරීට අන්තිමට පණ කියලා ඉවර වෙන කම්ම අනාගෙන ඉන්න සිද්ධ වුණා. නමුත් මේ බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනා අවබෝධ කරගන්න පුදුම දෙයක්. ඒ වගේම මේ දරුවාගේ පිටින් ශක්තිය දෙල් කරන් කියන දෙයක්. මේ දරුවා අවසාන වෙනකොට සෝවාන් කියලා කියන උතුම් ලෝකෝත්තර ත්‍ත්වය ලබාගෙන ආර්ය ත්‍ත්වය ලබාගෙනයි මේ ධර්ම දේශනාව අවසාන කරේ. අවසාන වෙනකොට ඒ ත්‍ත්වය ලබා ගත්තා. නමුත් මේ කාරණය කවුරුවත් වෙන කවුරුවත් දැනන්නේ නැහැ. මේ ළමයා සිටින් දැනට වඩා සංසිම්ව පසුගවසේ අර බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා යන්නේ බුදු පියාණන් දෙසිත නගරට දානෙට වඩින අවස්ථාවේදී මේ දරුවා සිටපත්ින් බොහොම සංසිම්ව ගමන් කළා. දෙතරට ගියාම ඉතින් පියාණන් අයදී මහා අනේ බුදු මහා පියාණන් බුදු පියාණන් වහන්සේලා සංඝයා වහන්සේලාටත් ඒ දානෙ පිළිදා කරලා මේ ළමයාටත් ඇත්තටම දත්තක ආසනයක් ආහාරයෙන් දෙන්න සූදානම් වුණා. මේ ළමයා බොහොම සතුටින් ඉන්නවා දැකලා සිතානන් කියදු මොනවා. දෙන දණන් අර විදියට මුදල් දෙනකන් සාමාන්‍ය දෙනකන් මේ ආහාර ගන්නේ නැහැ කියලා කිව්ව දරුවා දැන් බොහොම සතුටින්ම මේ ආහාර ගන්නවා. මේ ළමයා කල්පනා කර පියාණන් මට මේ මුදල් පිළිබඳ කතාව බුදු පියාණන් වහන්සේ ඉදිරියෙන් කියනවා නම් හොඳයි කියලා. ඒ තරමට අර දැන් ලැජ්ජයි අර මුදලක් ගැන විරෝධයෙන් ධර්මයේ ඇසුරට ගැන පවා ලැජ්ජයි කියලා මේ දරුවාට. ඉතින් නමුත් පිටානන් මේ කාරණේ දන්නේ නැහැ. ඒක නිසා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේ මගේ පුතාගේ අද මේ ස්වરૂපය ඇති බොහොම වෙනස් දින දන ඉස්සල දවසේ නම් මේ විදිහට කොහෙන්ද කියලා මුදල දෙනතුරු ආහාර ගත්තේ නැහැ කියලා මේ ඒ පිටාන ඊළඟට මේ මුදල දෙනලා දෙන්න සූදානම් වුණා අර දරුවට. ඒක ප්‍රතික්ෂේප කළා. ඒක එපයි කිව්වා. ඒකෝ තමයි මේ පිටාන ප්‍රකාශ කළේ මේ අද මේ දරුවා වෙනස් වෙලා තිබෙනවා කියලා අල්කිරිකල්ලාත් මේ මුදල බාර ගන්න කැමතිුනේ නැහැ අර ළමයා. බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ ප්‍රකාශ කළා පිටානේ අද මගේ පුතාට මේ මුදල් වලට වඩා මේකක් තබා මේ මුනි මහ පොළොවේ චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා ඉන්දියලෝක ගමනටත් වඩා ඉන්දියලෝකයේ අධිපතිකමටත් වඩා වටිනා දෙයක් අද මගේ පුතාට ලැබිලා තිබෙනවා. ඒකයි ඔය මුදල් ගැන උනන්දු වෙන්නේ නැත්තේ කියලා එහෙම ප්‍රකාශ කරමින් අපි අර කලින් සඳහන් කළේ ජාසා ධර්මයේ වදාලා අථව්‍යා ඒක රාජ්‍යේන සංගස්ස ගමනිනවා සම්ප ලෝකාධිපත්‍යේන කෝටාපත්ති කලං වරං. අථව්‍යා ඒක රාජ්‍යේන මහ පොළොවට චක්‍රවර්ති රජ කෙනෙක්ව රාජ්‍ය කිරීමටත් වඩා සංගස්ස ගමනිනවා විද්‍යෝගයේ යාමටත් වඩා සම්බ ලෝකාධිපත්‍යේන නිලෝකේ අධිපතිකමටත් වඩා සෝවාන් ඵලය ඉතිමිය ඒ රූපෝත්තර tattve ඉතිමිය කියලා බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවේ ප්‍රකාශ කළා. ඉතින් මේ අනුව අපට හිතා ගන්න පුළුවන් මේ අනිත්‍ය දුක්ඛාරං දේවේ විපාය නිසා අර දරුව ආරතනමර ලෝකේ ඉස්සමත් විකක් tattyak හැදිර කලගෙන මේ සෝවාන් tattve ලබා ගත්තා. මේ සෝවාන් ඵලයේ කියන්නේ මේ tattve දිසේ ඇති වෙන විශාල වෙනක ආර්ය tattve ලැබුවා කියලා කියනවා. ඒ tattve ලැබීමේ කෙනෙකුන් ලබන නිදහස කොයිසම්ද කියතොත් නැවත මේ සංසාරයේ අපායට යන්නේ නැහැ. අපායට යන තරම් මේ හිත ඒ පහත් tattveට වැටෙන්නේ නැහැ. ඒකයි සෝවාන් වීමෙන් ලැබෙන විශේෂම tattve. ඉතින් සංසාරයේ තවත් උපදිනවා නම් උපදින්නේ හත් සැරයක්. මේ විදිහට සෝවාන් ඵලය ලබා ගත්තා නම් සෝවාන් ඵලය ලබා ගන්නවා කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය හරියට යඳුරින් අවබෝධ කර ගැනීමයි. ඒ වගේම මේ ලෝකයේ අනිත්‍ය දුක් අනාත්ම කියලා කියන ඒ ත්‍රිලක්ෂණය ලකුණු තුන යඳුරින් වටහා ගැනීමයි. ඒ වටහා ගැනීම තුළින් සිත ඇතුලේ වෙන වෙනස කොයිසාන්ද කියතොත් නැවත ඒ තැනැත්තා අවදාවත් අපායේ උපදින්නේ නැහැ. ඒ වගේම සංසාරයේ තව හතරය උපදින්නේ ඉතිමනාට පස්සේ කොහොම හරි ඒ ආකාරයෙන් නම් ඊට එහාට නැවත දුක්පත්තියක් නැහැ. ඒකෙන් කිම රහත් වෙලා පිරිනම් පාන. එහෙනම් ඒ තාම පුදුම විදිය වෙනකක් මේ පිළිතුරු දෙන්නේ ඇති වෙනවා සෝවාන් ත්‍ත්වය. ඒකට මේ අර කාලේ තියෙන දරුවාගේ අරතරම් විශාල පරිවර්තනයක් මෙලෙසක් සිද්ධ වුණා. මේ ධර්මයේ ඇති වෙන සායදා මේ සෝවාන් ඵලය ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබුණේ මේකේ අගේ ලෝකේ අර මෙතන ප්‍රකාශ වුණා. අර චක්‍රවර්ති රජකම කියනක ලෝකයා බලාපොරොත්තු වෙන ලොකු දෙයක් ඒ විදිය ලෝකේ ආන කියනක ලොකු දෙයක් නම් මේ හැමකටම වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ ලක්ෂිතාද චක්‍රවර්ති තරම් මේ දෙවි මුළු මහ පොළොවට රජකම් කළා. සමන් කරපු පෞකම් නිසා අපායට යන්නේ ඉඳ තිබෙනවා. නමුත් සෝවාන් සිත්කලය කවදාවත් අපායට යන්නේ නැහැ. අන්නේ ඒ නිසා තමයි ඒක මේ සෝවාන් ඵලයේ විදිය හැමකටම වඩා උසස් කියලා ප්‍රකාශ කළේ. නවත හත්තරයයි සංසාරයේ උපදින්නේ. මේ සෝවාන් ඵලයේ ඇති වටිනාකම බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වල දක්වලා තිබෙනවා. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ නියතිකට පස්සිරක් අරගෙන සංඝයා වහන්සේලාගෙන් අසනවා. ආනිනි මේ නියතික තිබෙන පස්ස වැඩි මේ මහ පොළොවේ තියෙන පස්ස කියලා සංඝයා වහන්සේලා ප්‍රකාශ කළා. ස්වාමීනි වාග්යතුන් වහන්සේ ඔබවහන්සේගේ නියතික තිබෙන පස්ස කොහොමද පිටයි මහ පොළොවේ පස්ස තමයි වැඩි කියලා. අනේ උපමාව අනුව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතෙන්ම මහණෙනි සෝවාන් සුද්ධලයා මේ සංසාරයේ තම නිදහස් වීමේ දුක් ප්‍රමාණය අන්නර ඒ අර මහ පොළවේ පස් වගේ තව ඉතිරි වෙලා තිබෙන දුක් ප්‍රමාණය ගුවන් තිබෙන සංසාර දුක් ප්‍රමාණය මේ නිවසිත තිබෙන පස් වගේ ඉතාම ටිකයි ඉතාම ස්වල්පයයි. ඒ තරම් විශාල නිදහසක් සෝවාන් සුද්ධලයා ලබනවා. ඔය විදිහට බුදු පියාණන් වහන්සේ මේ සෝවාන් ඵලයේ කියලා කියන්නේ ලෝකෝත්තර tattවලින් ඵලමිනුත් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල හතරක් තිබෙනවා. මේ ශාසනයේ කෙනෙක් ඒවා තුලින් තමයි ජීවන ප්‍රත්‍යක්ෂ කරලා අවදානි අරහත් වුණාම තමයි මහා මහණියන් සම්පූර්ණයෙන්ම කැමතිලා මේ සතර විස්තර වැඩ කරන්නේ. ඒකට සෝවාන් ඵලය පවා මේ තරම් උතුම් දෙයක් කියලායි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. දැන් එතකොට මේ පිළිතුරට හිතෙන්න පුළුවන් මේ පොඩි ගමයා කොහොමද මේ තරම් ලොකු දෙයක් ලබා ගත්තේ? මේ තරම් මුතුන් ලෝකෝත්තර තත්ත්වයක් ලබා ගත්තේ කොහොමද? මේක කෙනෙකුට පුදුමයි තේනවා. අර විදිහට සංගෝපස්ථාන කරන්නේ නැතිව බුදු පියාණන් වහන්සේ දකින්නේ නැතිව ඉතිපේ ඒ ළමයා මේ බුදු පියාණන් වහන්සේගේ එක ධර්ම දේශනාවක් අහලා මේ තරම් ලොකු ජයග්‍රහණයක් ලොකු තත්ත්වයක් ලබා ගත්තේ කොහොමද? මේක අපිට ටිකක් හිතන්න ගැඹුරින් හිතන්න හොඳ අවස්ථාවක්. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු තත්ත්ව දැන් මේ උපාසක මහත්මයලාගෙන ගන්නවා. මේ බොහොම භාවනා කරලා තමයි මේ කෙනෙක් මේ ඔය තත්ත්ව ලබා ගන්නේ. මේ ළමයා ඒක කොහොමද ලබා ගත්තේ? භාවනාවක් නැතුවද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් කෙනෙක් භාවනාවක් නැතිව නිවනක් හම් වෙන්නේ නැහැ. දැන් මෙතන මේ ළමයා ඉතුල තිබුණ භාවනාව මොකක්ද කියලා අපි ටිකක් විමසලා බලමු. මේ කතාවේ සවිස්තරව නැතත් අපිට හිතා ගන්න පුළුවන් මේක තිබෙන මේ යම් යම් ඉරියාශ්‍රේ මේ ළමයාගේ හිත තුල තියෙන භාවනාව මොකක්ද කියලා. දැන් කෙනෙකුට මේ ලෝකයේ ඇති හැම දෙයක්ම මේ ජීවිතය පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කර ලකුණු තුනක් තිබෙනවා. මේ හැම දෙයක්ම අනිත්‍යයි. මේ හැම දෙයක්ම අවසාන වශයෙන් බලනකොට දුකයි. ඒ වගේම මේ හැම එකකම මමයේ මාර්ගය කියලා ගන්න බෑ. මේක අනාත්මයි කියලා ඒ විදිහ මහා ගැඹුරු ධර්මයක් මෙතන තිබෙන්නේ. ඒකට තමයි ලකුණු තුනක් ඒ ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. මේ මහත් ලෝකෙම තිබෙන ලකුණු තුන. මේ ලකුණු තුන සාමාන්‍ය අවබෝධයට වැටෙන්නේ නැහැ. ලෝකයා සාමාන්‍ය ලෝකයට වැටෙන්නේ නැහැ. ගැඹුරු විදර්ශනාවකින් ගැඹුරට ගිය ඥානියටයි මේක වැටෙන්නේ. ඒකෝ මේ වැටෙන්නේ කොහොමද අර ළමයා ලබා ගත්තේ? සාමාන්‍ය භාවනා කර්මස්ථානයක් කියලා තියෙන මාත්‍රිකාවක්, භාවනා මාත්‍රිකාවක් අනු භාවනා කරලා එන්න තමයි මේක ලැබෙන්නේ. දැන් මේ කාලේදී භාවනා මාත්‍රිකාව මොකද්ද? මම තහන මොකද්ද කියලා අපි ටිකක් විතර බලමු. කාලේදී කමතහන උනේ මේ අනේපිනිසිතානන් කියාපු මේ අපිටේ ගිහිල්ලා මේ බණපදයක් ඉගෙනගෙන ආවොත් මම වතුරන් 1000ක් දෙනවා කියලා කියාපු වචනයයි කමතහන උනේ. එතකොට මේ ළමයා මේ විහාරයට යන්නේ ඇත්තේ මේ වතුරන් මල්ල හිතෙන් අරගෙන. වතුරන් මල්ල හිතෙන් අරගෙන. මම කොහොම හරි බණපදයක් අහලා මේ වතුරන් ටික ලබා ගන්නවා කියන අදහසින්. ඒකෙන් හිත එක්තරා විදිහකට තන්පත්කමක් ඇතිව මේ බණ අහන්න සූදානම් වෙනවා. නමුත් උතුපියාණන් වහන්සේ මේ කමඨහන හරියට සුද්ධ කරලා පිළිවෙලක් කරලා නිවනට ලං කරලා දෙන්නේ කොහොමද? උතුපියාණන් වහන්සේ මේ කාරණේ දැනගෙන අර බණපදයක් අල්ලගන්න බැරි වෙන විදිහට ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. එතකොට මේ දරුවා මේ පළමුවෙනි බණපදය අල්ලගන්න බලනවා. හරියට අර මේ ළමයාට තේින්න ඇත්තේ උතුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන හැම බණපදයක්ම මසුරන් මල්ලක් විදිහටයි. දැන් මේ කෙනෙක් තුනක් වේ සමහරලාට බොහොම කැමති දෙයක් ඉන්නකින් දෙනවා වගේ දෙනවනේ. ඒ වගේ යම් කිසි දෙයකට උදා ආසාව තිබෙනවා නම් ඒකයි හිතට වැටෙන්නේ. ඒ වගේ දැන් මේ මසුරන් මල්ලට තිබෙන ආසාව නිසා බුදු පියාණන් මහසේලා ඉදිරිපිට ඉඳගෙන බණ අහනකොට ඒ ළමයාට මේ හැම බණපදයක්ම තේරෙන්නේ මසුරන් මල්ලක් හැටියට. ඉතින් මේ පළවෙනි මසුරන් මල්ල මේ අල්ලගන්න උත්සාහ කරනවා. ඒකම එක කොහොම හරි විස්තර යනවා. ඊළඟේ කල්ල ගන්නවා. අපේක බැරි වුණා. ඊළඟේ කල්ල ගන්නවා. ඊළඟේ කල්ල ගන්නවා. කොහොම හෝ මිතාගෙන මේ ළමයා බණපදයෙන් පදයට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ දහුකන් දෙනවා. මේ අවස්ථාවේ මේ ළමයාට හිතෙන්නේ ඇති පිට දුරක් යනකොට මේ එක එක මේ මසුරන් වල ඉස්සල යනකොට මේ එකක්වත් මේක අල්ල ගන්න බෑනේ. මේ ඔක්කොම යනවා. මෙතන ඔක්කොම අනිත්‍යයි. එකක්වත් අල්ල ගන්න බෑ. මේ එනවා යනවා එනවා යනවා. බණපදයක් මේ අල්ල ගන්න උත්සාහ සූදානම් කරන විතරයි මෙතන තිබෙන්නේ. එතකොට මේ තින්න තුන්ට ඉඳ හිටලා ඔය දකින්න ලැබෙනවා මලගේවල් ඉස්සරහා ඔය පාරේ හිම සමහර විට පිටිවිලි කියලා දාලා තියෙනවා. සබ්බේ සංඛාරා අනිත්‍යා කියලා. මේ අනිත්‍යවක සංඛාරා කියලා ඔහොම මනපදයක් පිළිවිලා තියෙනවා. මොකද්ද මේකේ අදහස? සබ්බේ සංඛාරා අනිත්‍යා. හැම සංස්කාරම අනිත්‍යයි. අනිත්‍යවක සංඛාරා. සංස්කාරයෝ සංස්කාරකින් ජාති හැම එකක්ම ඒකාන්තයෙන්ම අනිත්‍යයි. මොනවද මේ සංස්කාර කියලා කියන්නේ? මේ සංස්කාර කියලා කියන්නේ අපිට තේරෙන වචනින් ගත්තොත් මේ සූදානම් වීම, අරේදී, එහෙම නැත්නම් සකස් වීම. මෙතන මේ සූදානම් වීම දැන් අපි හිතමු දැන් මේ කෙනෙක් මරණට පස්සේ එතන මේ අනිත්‍යවක සංස්කාරය කියන එක අපිට තේරෙන විදිහට කල්පනා කරලා ගත්තොත් මේ මිනිස්යා ජීවත් වෙන තාක් කරේ මොකද්ද? මේ හැම වැඩක්ම පිළිවිතලේ සූදානම් වීම ගොඩක්. මේ දැත්තා මුළු ජීවිතේ කියලා කරේ සූදානම් වීම වරැඳීම් ගොඩක්. ඒ පින්පව් කියලා දෙයක් කරා නම් තම තමන්ගේ අයින් වචනේ විදිහෙන් නියම් නම් දේවල් කරා නම් මේ හැම එකක්ම එක අතකින් බලනකොට සූදානම් වීම වරැඳීම් රාශියක්. ඉතින් මේ දා ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට දැන් ඔය ඉඳී ඉඳලා රැය වෙනකම් කරන වැඩ කටයුතු හැම එකක්ම බැලුවාම හැම එකක්ම සූදානම් වීම් ගොඩක් විතරයි. ගමනක් යන සූදානම් වෙනවා වගේ. විනිකක් තියා මේ ආස්වාද ප්‍රස්වාද කියලා කියන හුස්ම ගැනීම පවා මේ ඔක්කොම සූදානම් වීම ගොඩක්. ඒකෝට අර මරණයට පත් වෙන මිනිසයා මේ මුළු ජීවිතේම කර නොවරදවා කළ එක වැඩේ තමයි හුස්ම ගැනීම. මේ හුස්ම ගැනීමත් කෙලවර වුණාම ඔන්න පැහැදිලි වෙනවා මේ තැනැත්තා අර ජීවත් වෙන්න ගත්ත සූදානම අර ඇඳීම ඔක්කොම එතනින් කෙලවර වුණා. එතනම අනිත්‍යයි. ඒවායින් අනිත්‍ය තත්ත්වයක් නෑ. හැම එකක් පිළිබඳව මෙහෙමයි. දැන් මේ ළමයා පිළිබඳව කල්පනා කරලා බලනවා නම් මේ ළමයා අර බණපදයක් අල්ල ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. පස්සේ බලනකොට මෙතන තිබෙන්නේ බණපදේ අල්ල ගන්න සූදානම් වීම පමණයි. සූදානම් වෙනවා ඒක හරියන්නේ නැහැ. ඊළඟ එක බලන එතනත් සූදානම්. ඒ විදිහට මේ ළමයාට තේරෙන්නේ නැති මෙන්න මේක තමයි සංස්කාර කියලා කියන්නේ. මෙතන තිබෙන්නේ මේ සූදානම් වීම ගොඩක් විතරයි. මේ හැම එකක්ම අනිත්‍යයි. මේ සූදානම් වීම සකස් වීම මේ හැඩගෙන මේ ඔක්කොම අනිත්‍යයි. මොකද එක බණපදයක්වත් අල්ලගන්න බෑ. ඒක ඉස්සලේ මේ බුදු පියාණන් වහන්සේ වෙදු එක්තරා උපායක් නිසා. මේන් එතකොට තවන්ගේ හිත දිහා බලනවා මේ ළමයා. මේ හිතේ ඇතුලේ මොකද්ද වෙන්නේ? හිත ඇතුලේ බොහොම වේගයෙන් මසුරන් මළු පහළ වෙනවා. මසුරන් මළු වගේ හිතවිලි. ඒ විදිහට මසුරන් මළු එනවා යනවා. ඇති වෙනවා නැති වෙනවා.
ඒ අනිත්‍යතාව කියන එක ගැඹුරින් කල්පනා කරලා බලනකොට මෙතන තියෙන්නේ ඇතිවීමයි නැතිවීමයි එනවා යනවා. මෙන්න මේ தත්ත්වය දකිනකොට මේ ගමයට තේරෙන්නේ නැති මේ සංස්කාර මේ හැම දෙයක්ම මෙතන සූදානම් වීම වරෙන් ගොඩක් විතරයි ඒවා යනවා. එනවා යනවා. ඉතින් ඊළඟට මේ විදිහට එන යන ස්වභාවය ඇති සංස්කාර අල්ලගන්න දරන උත්සාහය තමයි අර මනපදි අල්ලගන්න දරන උත්සාහය. පිට වෙලාවක් යනකොට මේ ළමයාට මේක විහිසක් දැනෙන්නේ නැති. මේ කරන උත්සාහය නිෂ්ඵල වෙනවා. මේක එකක්වත් හරියන්නේ නැහැ. එතකොට ඔන්න පිට වෙලාවක් යනකොට මේක එපා වෙන තරමට මේ මසුරන් මල්ල පිළිබඳ අදහස නැති වෙන තරමට මේක මහා කරදරයක් හැදීර දැනෙනවා. හැම මනපදයක්ම අල්ලගන්න බලනවා හැබැයි අහුවෙන්නේ නැහැ. ඉතින් මෙහෙම ඔය යනකොට ඔන්න මේ ළමයාට තේරෙන්නේ නැති අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දෙවෙනි ලක්ෂණය. මේ හැම එකක්ම දුක. මේ හැම එකක්ම ආවේ සංස්කාරය හැම එකක්ම අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. යදනිත්‍යං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඔන්න ඊළඟට තවත් එකක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා යම් දුක්ඛං තදනත්තා. යමක් දුක්ඛාගත නම් ඒක මමේ මාගේ කියලා ගන්න බෑ. ඒ ටිකක් සමහර විට මේ ළමයාට තේරෙන්නේ නැති දැන් අර තරවන් මළු වගේ අර මසුරන් මළු වගේ හිතේ පහළ වෙලා ඒව නිස්සල යනවා. එකක්වත් මේක සඳන්නේ නැහැ. මේ එකක්වත් නොරඳන බව, මේ එකකම හරයක් අරටුවක් නැති බව තමයි එන්නේ අනාත්ම කියලා කියන්නේ. මමේ මාගේ කියලා ගන්න අල්ල ගන්න දෙයක් නැහැ. අරටුවක් නැහැ. ඔක්කොම හිතවිලි පහළ වෙනවා ගසාගෙන යනවා. මේ හිතවිලි වල ස්වභාවය දිහා ගැඹුරින් මේ කල්පනා වෙනවා ඊළඟට මේ ළමයාට. මේ මෙතන තියෙන්නේ ඒ පිටින්ම පිටිවිලි ගොඩක් පහළ වෙනවා නැති වෙලා යනවා. මේ එකකවත් අර ජීවත් නේ මම එදාගේ කියලා අල්ලගන්න දෙයක් මෙතනනේ. අහුවෙන්නේ දෙයක් නෑ. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ සංස්කාර කියලා කියන මේ වචනයට බුදු පියාණන් වහන්සේ දීලා කියන උපමාව බොහොම පුදුම උපමාවක්. මේ පිටුපිට පහදමින් තේරුම් ගන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දෙනවා සංඛාරා කදළු උපමා කියලා. මේ සංස්කාර කියලා කියන්නේ හරියට කේල් සඳක් වගේ කියලා. දැන් කේල් සඳ කියන එක මේ පිළිතුරු කවුරුත් දන්නවා. දැන් මේ බුදු පියාණන් වහන්සේ මොකට කතන්තරයක් වගේ එක දෙනවා. ඔන්න යම් කිසි කෙනෙක් ඉන්නවා කවදාවත් කේල් ගහක් දැකලා නැහැ. ඒක නැත්තා කැලේකට ගියාම කේල් ගහක් දකින්නවා පළමුවෙනි වරට. මේ කාතගාල බැලුවාම බොහොම කෙලින් මේක කේල් සඳ හිතා ගන්නවා මේකේ අරතියක් තියෙනවා කියලා. මේක කපලා උඩින් යටින් කපලා කර ගහගෙන එනවා ගෙදරට. මොකටද මේ අල්මාරියක් හරි පුටුවක් හරි හදාගන්න පුළුවන්නේ මේකේ අරතියෙන් කියලා. මේව අරගෙන ඇවිල්ලා කේල් සඳේ මේ බුදු පියාණන් වහන්සේ මේ කතාව දෙන්නේ මම නෙවෙයි. එතකොට මේ කේල් සඳ මේ අපි මේක තව ටිකක් තේරුම් කරන්න අය මේ අනිත් විස්තර දෙන්නේ නම් සිතුවාම බුදු පියාණන් වහන්සේ මේ දෙන්නේ. මේ විදිහට ගෙනාවු මේ කේල් සඳ මේක නැත්තා කියලා මේ පතුරක් ගලවනවා. මේ පතුරක් ගැලෙව්වහම මේ බලාපොරොත්තු වෙන අරටුවක් තියේ කියලා. පස්සේ ටිකක් බලනකොට තවත් පතුරක් තියෙනවා. තවත් පතුරක් තියෙනවා. තවත් පතුරක් තියෙනවා. මේ එක එක පතුරු ගහනවා අන්තිමට කෙහෙල් පඩියට ඇවිල්ලා එතනක් තිබෙන්නේ පතුරු ගොඩක්. ওই විදිහට බලනකොට කෙහෙල් ගහේ කොහෙත්ම අරටුවක් නැති බව, හරයක් නැති බව අර දැනත්තා තමන්ව වටා ගන්න පළමුනි වරට. ඔන්න ওই විදිහට මාවත් බුදු පියාණන් වහන්සේ දෙන්නේ ওই සංස්කාර කියලා වචනේ. අපි දැන් මේක මේ තේරුම් කරගන්න පුළුවන් ආකාරයට අපි සිංහල වචනයක් හැටියට කිව්වා. සූදානම් වීම, අරැඳීම, සකස් වීම කියන එක. ඒකම මේ මුළු ජීවිතය තුළම කරන දේවල් ගැන කල්පනා කරලා බලනකොට හැම එකකම ඔන්න ඔය විදිහ ස්වභාවයක් තිබෙනවා. එකක් තව එකක් සඳහා, එකක් තව එකක් සඳහා. මේ එක එකක් බලගෙන යනකොට එකකවත් අරටුවක් නැහැ. ඒ ඔක්කොම අනිත්‍යයි. ඒ අනිත්‍ය ස්වභාවය නිසාම මේ ජීවිතයේ පුදාදරුවේ සිය ප්‍රාර්ථනා බලාපොරොත්තු තිබෙනවා. ඒවා ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණා හෝ නොවුණා හෝ යට තව දවසකින් ඒ තරුණියෙක් වෙනවා. තරුණියාගේ යම් යම් බලාපොරොත්තු ඒවා ඉෂ්ට වෙන්නත් කලින් ඒවා එක විනාශ වෙලා ඉන්න ඊළඟට දන්නේම නැතුව මහලු අයත් වෙනවා. මහලු කෙනාගේ යම් යම් බලාපොරොත්තු තිබෙනවා. ඒවත් ඒවා ඉෂ්ට කරගන්නත් කලින් සමහර විට මරණයටපත් වෙනවා. ඕගොල්ල මුළු ජීවිතේම තියෙන සූදානම් වීම ගොඩක්, අරැඳීම් ගොඩක්. ඔන්නයි මේ මේක මෙතන හරයක් නැති බව, අරටියක් නැති බව, තමන්ගේ වශයෙන් තමන්ගේ යටතේ පවත්ව ගන්න බැරි බව අර කාල කියන දරුවටත් තේරෙන්නේ නැති අර තමන්ගේ කර්මස්ථානේ භාවනා මාත්‍රිකාව ඔස්සේ. මොකද්ද භාවනාව? මේ මසුරන් මල්ල. මසුරන් මල්ල දිනුම මේ දරුවට තේරෙන්නේ නැති. දැන් ඉතින් මේ වගේ තමයි අනිත්‍යවලු. ඉතින් ඔය අවබෝධය ගැඹුරට දැන් බොහෝ විට ඔය වැඩිහිටියටත් වඩා දැන් ඔය මේ ශාසනයේ අවුරුදු 7 දරුවන් රාත්තුණයි කියලා කියනවා. පොත පතක් කියවලවත් වෙන ලොකු ඔය පඬිත් කමක් උපාධියක් ඇතිව නොවි. මොකද සිත්තරුනේ අර හිත ඇතුලේ වෙන වෙනස මේ දරුවා කල්පනා කරලා බලනවා. මේ ශක්තිය තිබෙනව නම් අර පොඩි සිද්ධියක් ආගෙන අර ගැඹුරු ධර්මයක් අවබෝධ කරනවා. මේ කාලයක් සිද්ධ වෙන්නේ නැත්තේ එහෙම එකක්. මේ මසුරන් මල්ල පිළිබඳ ප්‍රාර්ථනාවුලින් බුදුපියාණන් වහන්සේ බණ දේශනා කරන ඒ උපක්‍රමයේ ආකාරය නිසා මේ ධර්මද ටිකෙන් ටිකෙන් අර මසුරන් මල්ල තුලින් භාවනාවට අදාළ වෙන කාරණා මතුවෙන්න ඇති. මේ ධර්මයේ මේ භාවනා යෝගී පිළිබඳව කියවෙන කාරණයක් තමයි මේ සංස්කාර කියන දේවල් විනිහි කරන්න ඕන. ඒවායේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ සංස්කාර පිළිබඳව ප්‍රකාශ කරනකොට දැන් මේ හැම එකකම අපි නොයෙකුත් දේවල් වල නම් දීලා තිබුණාට මොකද භාවනා යෝගියා මේවා ගැන කල්පනා කරන්නේ නාම රූප ධර්ම හැටියට. මේ ලෝකේ හැම දෙයක්ම මේ භාවනා යෝගියාට පේන්නේ නාම රූප ධර්ම හැටියට. නාම කියලා කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් නිකම් මෙතන තියෙන නම් ගොඩක්. සා රූප ගොඩක් විතරයි. අපිවල් දේ කියලා අපි ලෝකේ නම් තලාගෙන තිබුණාට මොකද මෙතන ඇතුළතින් බලනකොට හිතට වැටෙන ආකාරය අනුව බලනකොට මෙතන තිබෙන ධර්ම බුදු පියාණන් වහන්සේ මේ විදිහටයි දක්වලා තිබෙන්නේ. මෙතන තිබෙන්නේ වේදනා කියලා දෙයක් තියෙනවා. වේදනාවක් තිබෙනවා. සංඥාවක් තිබෙනවා. චේතනාවක් තිබෙනවා. ස්පර්ශයක් තිබෙනවා. මනසිකාර කියලා කියන මෙනෙහි කිරීමක් තිබෙනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මෙන්න මේ ධර්ම පහයි නාම ධර්ම කියලා හඳුන්වලා තිබෙන්නේ. දැන් ලෝකේ අපි යම් දේවල් වලට මේසය පුටුව කියලා නම් නම් දාලා තියෙනවා. දැන් අතන අර කියාපු මසුරන් කියලා කියනවා. නමුත් මෙතන මේ මසුරන් නෙවෙයි මෙතන ඇත්ත වශයෙන් හිතට වැටෙන්නේ මෙච්චර. ගැඹුරින් කල්පනා කරලා බලනකොට අර දරුවට තේරෙන්නේ නැති මෙතන මේ ලෝකේ නමක් දාලා තිබුණාට මේවා සත්තරන් කියලා. කියලා කිව්වට මොකද මෙතන තිබෙන්නේ මේ හිත ඇතුලේ වෙන්නේ මෙච්චරයි. යම් කිසි වේදනාවක් තිබෙනවා මේක ලබා ගන්න තිබෙන පුදුම බලාපොරොත්තුව නිසා සැප වේදනාවක් තිබෙනවා. ඒ අනුව ගිහිච්ච යම් කිසි හැඟීමක් තිබෙනවා රත්තරන් කියන જાති මසුරන් කියන જાති බොහොම වටින දෙයක් කියලා. ඒවා ලබා ගන්න චේතනාවක් බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ හිතවිල්ල අර මනපදේ එනකොට ඒක ඇවිල්ලා යම් කිසි හිතේ ගැටීමක් ස්පර්ශයක් තිබෙනවා. ඒ ස්පර්ශය වුණේ කන්ව මෙනෙහි කිරීමක් හිත ඒ පැත්තට යොමු වීමක් තිබෙනවා. හිත ඇතුලේ සිද්ධ වෙන්නේ ওই ටික විතරයි. එතකොට බුදු පියාණන් වහන්සේ මෙහෙම බණ කියන අතරේ අර දරුවාට වැටෙනවා මේ කියන බණපදයක් පාසා මගේ හිතේ වෙන්නේ නම් මෙච්චරයි. ලැබෙන මසුරමක් නැහැ. මෙතන වටින දෙයක් නමුතු දෙයක් නැහැ. මෙච්චරයි තියෙන්නේ කියන හැඟීම එනවා. ඒක තමයි නාම ධර්ම පිළිබඳ අවබෝධය. ඊළඟ රූප ධර්ම කියලා කියන්නේ මෙන්න මේ දැන් ලෝකයේ තිබෙන තාත් දේවල් නොයෙකුත් පාට ගාලා ලක්ෂණ කරලා එක එක හැඩරුව ඇතුව තිබුණාට මොකද මේ හැම එකක්ම සකස් වෙලා තිබෙන්නේ මේ අපේ ශරීර සකස් වෙලා තිබෙන්නේ හැදිලා තිබෙන්නේ මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධර්මයේ හඳුන්වන ධාතු හතරෙන්. මේ පඨවි කියලා කියන්නේ මේ මහ පොළොව කියන තදගති ඇති ඉස්සක් ගල්ලා ආදී හැදිලා තිබෙන ඒ මූල ධාතුය. පඨවි ඊළඟට ඒ වගේම ආපෝ කියලා කියන දැන් මේ අවස්ථාවේ වහිනවා. මේ ආපෝ ධාතුව මේ මහ මූලේ මේ ජලාශ වල තිබෙන වතුර ආශ්‍රයෙන් අපි ආපෝ ධාතුව හඳුන ගන්නවා. ඒ වගේම තේජෝ ධාතුව උණුසුම් බව වායෝ ධාතුව උලඟ ඔය විදිහට මෙන්න මේ මහ පොළවෙන් ජලයෙන් ගින්නෙන් උලඟෙන් සකස් වෙච්ච දේවල් තමයි මේ අපේ ශරීර කූඩුත් මේ අනිකුත් දේවලු. මෙන්න මෙච්චරයි මේකේ තියෙන්නේ. ආවනු රත්තරන් කියලා කිව්වත් මේක රත් කරලා ගත්තත් රත්තරන් වුණත් අමුරන් වුණත් මේ හැම එකකම තිබෙන්නේ ඔය කියපු ධාතු හතර විතරයි. හැම දෙයක් පිළිබඳව මේ විදිහට කල්පනා කරනකොට මෙතන තිබෙන්නේ මේ වේදනා ගොඩක් සංඥා චේතනා ගොඩක් සිතිවිලි බලාපොරොත්තු ගොඩක් ස්පර්ශයක් මනසින් විනිහි කිරීමක් කියලා ඒක ඒ විදිහට හඳුනා ගන්නවා. ඊළඟට අනිත් හැම දෙයක්ම ලෝකයේ තියෙන වටිනා ඒ කතන්තර මොකක්වත් නැහැ. හැම දෙයක් තුළම තිබෙන්නේ මේ ධාතු හතරයි. ඊළඟ ওই වැටීම තුළින් තමයි කෙනෙකුට මේ ධර්මයේ ගැඹුරු තත්ත්ව ලබා ගන්න පුළුවන් වන්නේ. ඒකට කියන්නේ නාම රූප ධර්මයන් හැටියට මෙනෙහි වෙනවා. සමහර විට මේ කාලයටත් අර විදිහට අර මසුරන් මල්ල පිළිබඳ ඒ උණුසුම් බලාපොරොත්තු නැති වෙලා මේක මේ නිෂ්ඵල වැඩක්. ඊළඟට බලනකොට මේ මම මොකද්ද මේ කරන්නේ? මම මේ බුදු පියාණන් වහන්සේගේ පණ පදේ දාහුම් කන් දෙන අතරේ මේ වගේන මේ මසුරන් මළු ගැන හිත ඉන්නවා. ඔන්න ඊළඟට ටික ටික මේ කාලෙට අර මසුරන් පිළිබඳ ආසාව නැති වුණා. මේ වගේන කලකිරීමක් ඇති වුණා. ඇත්ත වශයෙන්ම මේ ලෝකෝත්තර தত্ত্ব ලබා ගන්න උපකාර වෙනවා සතර ගැන කලකිරීම, සංසාරය ගැන කලකිරීම. මේ උතුම් தত্ত্ব ලබාගත්තු සමහර ගැන කියවෙනවා ධර්මයේ ඔය පටාචාරාකිතා ගෝතමී ආදී ගැනීම. තමන්ගේ ජීවිතයේ යම් කිසි භයානක විපත්තියක් සිදු වුණාම ඔන්න කල්පනා කරනවා මේ ලෝකයේ தත්ත්වය මේකයි කියලා. අන්න ඒ වගේ දැන් මෙතන මේ කාලයටත් අර මේ කාරණය නිසා තේරෙනවා මේවා නිෂ්ඵල වැඩ. මේවා මේ අනිත්‍යතාව දුක් ස්වභාවය අනාත්ම ස්වභාවය වැටහිලා මේ මසුරන් මල්ල පිළිබඳ ආසාව ඇතහැරියා. මේ ආසාව අතහරිනකොට ඔන්න ධර්මයේ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන පණපදි අහුවෙන්න පටන් ගත්තා. ඉන්නත් මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මහා ප්‍රාතිහාරයක් මහ පුදුම කාරණයක්. මොකද්ද මේ ධර්මයේ අල්ලන්න අතහැරෙනවා. අතහරින්න අහුවෙනවා. දැන් මේ දරුවා බැදුවේ මේ ධර්මයේ අල්ල ගන්න. මනපදයක් අල්ලගෙන ගෙදර ගිහිල්ලා දුවර ගිහිල්ලා මේ මසුරන් ටික ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මනපදේ අල්ලගන්න උත්සාහ කරනකොට ධර්මයේ අතහැරෙනවා. නමුත් අර මේක අතහරින්න මසුරන් මල්ල පිළිබඳ ආසාව අතහරින්න ඔන්න මනපදේ අහුවෙන්න පටන් ගත්තා. එතකොට මේන් අපිට හිතා ගන්න පුළුවන් මේ දිනු මහත් ධර්මයේම තේරුම් ගන්න උපකාර වෙන්නේ අතහැරීමයි. ඒ දන් දීම, සිල් රැකීම ආදී හැම දෙයකින්ම කරන්නේ අතහැරීම. අතහරින්න ඔන්න ධර්මය අහු වෙනවා. යම් යම් දේවල් අල්ලන්න බලනකොට ධර්මය අතහැරෙනවා. ඔය ඉදී තත්ත්වයක් තිබෙන්නේ කාලෙටත් මේක තේරෙනවා. එනොම ඔහොම ඇති වුණු හිත ඇතුළේ වුණු යම් කිසි ලොකු විපර්යාසයකින් වෙන්න ඕන අර කාලෙට අර විදිහේ උතුම් ලෝකෝත්තර තත්ත්වයක් සෝවාන් තත්ත්වයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි එතකොට මේ පොතපතේ සඳහන් නැතත් ඉදු පියාණන් වහන්සේ ඒ අනාථකින්දික හිතාණන් ලෝකයේ යෙදු උපක්‍රමය සම්‍යක් ප්‍රයෝගයේ ආශ්‍රයෙන් අර දරුවට අර තමන්ගේ අතීතයේ සංසාරයේ භාවනා කරපු කෙනෙක් වෙන්න පුළුවන්. යම් කිසි හේතුවක් නිසා මේ ජීවිතයේ අර අපට හිතා ගන්න පුළුවන් මේ ධර්මයේ කොම වටිනා කාරණා කීපයක් මේ මතු කර ගන්න පුළුවන් වෙනවා. ආදර්ශයක් ගන්න පුළුවන් වෙනවා මේ කථාන්තරේ. බලමින්ම අපිට හිතා ගන්න පුළුවන් අර අනේ පිළිසිතානන් යදු උපක්‍රමය ගැන හිතලා බලනකොට ඒක මේ කාලේ මෞපියවරුන්ට හොඳ ආදර්ශයක්. අර විදිහේ පොයේ දවසක තමන්ගේ දරුවා කුරුවන්ට ලංකර කීමට එක්තරා උපායක් යෙදුවා. ඒ විදිහටම ඇත්ත වශයෙන්ම දරුවන්ට දායාදේ හැටියට දෙන්න තිබෙන්නේ තමන්ගේ ශ්‍රද්ධා දායාදයයි තමන්ගේ ධර්ම දායාදයයි. අන්නේ විදිහට අනාගත පිටික පිටානන් අර දරුවන්ට ඒ මුදල් පරදුවට කියලා මුදල් පිළිබඳ පොරොන්දුවක් දීලා හරි කුරුවන්ට ලං කරගන්න උත්සාහයක් යෙදුවා. ඒකත් හොඳ ආදර්ශයක්. ඒ වගේම තමයි අපට අපේ ජීවිතවලට ගන්න පුළුවන් ආදර්ශකුත් විතර තිබෙනවා තව. මොකක්ද දැන් අර අපට ඉදිරිපත් කරන ජීවන ගැටලු තුලින්ම පුළුවන් කෙනෙකුට අපට නිවන් මතු කරගන්න. දැන් මේ ළමයාට තිබුණු ගැටලුව තමයි අර බණපදයේ කොහොම හරි බණපදයක් අල්ලගෙන ගිහිල්ලා මසුරන් ටික ලබා ගන්න. ඒ ගැටලුව තුලින් අර දරුවා නිවන මතු කරගත්තා. ඒක කරගන්න නම් යම් කිසි පරිවර්තනයක් සිද්ධ වෙන්න ඕන සිට ඇතුළේ. ඒ ජීවන ගැටලු කියන જાතිය හැමෝටම හැම දිනාටම තිබෙනවා. මේක විපත්ති වලට ආපදා වලට මුහුණ දෙනවා. නමුත් ඒවා ආශ්‍රයෙන් අර උතුම් තත්ත්ව ලබා ගන්න මේ ලෝකයා දන්නේ නැහැ. අන්න ඒකට සිදුවෙන්න ඒ සඳහා සිදුවෙන්න ඕන යම් කිසි විශේෂ පරිවර්තනයක්. පළමුවෙන්ම සිද්ධ වෙන්න ඕන ඉදයක් තමයි අපි ලෝකයේ දිහා බලන ආකාරය පිළිබඳ වෙනසක් සිද්ධ වෙන්න ඕන. ඒ ලෝකයේ දිහා බලන ආකාරය ඒකට ආකල්පය කියලා කියනවා. ඒ බලන ආකාරය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන සාමාන්‍ය ලෝකයා ලෝකයේ දිහා බලන ආකාරය. කොහොමද? අනිත්‍යයේ නිත්‍ය සංඥා. අනිත්‍යයේ නිත්‍ය හැටියට සැලකෙන ස්වභාවයක්. අනිත්‍යයේ නිත්‍ය හැටියට හඳුනා ගැනීමක් ලෝකයේ තිබෙනවා. ඒ වගේම දුක්ඛේ සුඛ සංඥා. දුක්ඛයිතදී සැපයි කියලා හිතන. එහෙම වටහා ගැනීමක්, එහෙම හැඳිනීමක් ලෝකයේ තුල තිබෙනවා. අසුභේ සුඛ සංඥා. අසුභ ඒ කියන්නේ ලක්ෂණ හැටියට ගත හැකි, ඉන්නත් නම් හොඳ හැටියට පිළිසුදු හැටියට ගත හැකි දෙයක් නැතත් ඒවා හොඳ හැටියට පේනවා. සුභ හැටියට පේනවා. අසුභදේ සුභ හැටියට පේනවා. ඒ වගේම අනත්ත්‍යී අත්ත් සංඥා. ආත්මය මමයේ මාගේ කියලා ගත නොහැකි දේ පවා මමයේ මාගේ කියලා ගන්නවා. ඔන්න ඔය විදිහට ඒක එන්නේ වැරදි වැටහීම් හතරක් ලෝකයේ තිබෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒවට කියන්නේ විපල්ලාස ධර්ම කියලා. විපරීත අදහස්. විපරීත අදහස් කියලා කියන්නේ හරියට උඩු යටි කුරු කරලා බලනවා වගේ ඒ පිටිම වැරදි අදහස්. විපරීත අදහස්. ඒ හතර තියෙනවා ලෝකයේ. එතකොට ඒ වෙනුවට බෞද්ධයින් විසින් කළ යුත්තේ අන අවස්ථාවකම අර හරි ආකල්පය ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. හරි ආකාරයෙන් ලෝකෙ දිහා බලන්න. කොහොමද ඒ හරි ආකාරය අනිත්‍යදේ අනිත්‍ය හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. දුක්ඛයිතදේ දුක්ඛ හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අසුභදේ අසුභ හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අනාත්මදේ මමේ මාගේ කියලා ගත නොහැකිදේ මගේ නොවන බව හිතන විදියට ඒ හිත පුරුදු කරගන්න ඕන. ඔන්න ඔය විදිය පරිවර්තනය. දැන් ආයෙකම තමයි අර ළමයා අතුල සිද්ධුන්නේ. බණාන අතර ඉස්සෙල්ලා හිතාගත්තා මේක මේ නිත්‍ය දෙයක්, සැප දෙයක් ඔය විදිහට හිතාගෙන මේ මසුරන් මල්ල පිළිබඳ ලොකු ආශාවකින් ප්‍රාර්ථනාවකින් බණාන පටන් ගත්තේ. නමුත් පහුවෙලා යම් කිසි මේ බුදු පියාණන් වහන්සේගේ උපාය මාර්ගය නිසා ටිකෙන් ටික අවබෝධය ආවා. මෙතන ගන්න දෙයක් නෑ, අනිත්‍යයි, දුක්ඛයිත දෙයක්. මෙතන සුභ දෙයක් නෑ, මෙතන මේක මමයේ මාගේ කියලා ගන්න දෙයක් නෑ කියලා අන්න අර ලෝකයේ දිහා බලන ආකාරය පිළිබඳ වෙනසක් සිද්ධ වුණා ඇතුළත වීම. ඊළඟට ඒ වගේම දෙයක් තමයි අපේ මේ ජීවිත ගැටලු තුලින් ධර්මය මතු කර ගැනීමට නම් මෙනෙහි කිරීම කියලා එකක් තිබෙනවා. අපි මේ හැම දෙයක්ම පිළිබඳව හිත යොදලා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරනවා මෙනෙහි කිරීම. මේ මෙනෙහි කිරීමක් ලෝකයේ වැරදි ආකාරයටයි බොහෝ විට කියන්නේ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඒක හඳුන්වන්නේ අයෝනිසෝ මනසිකාරය කියලා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ අපි සාමාන්‍ය සිංහල තේරෙන වචනකින් ගත්තොත් අනිසි මෙනෙහි කිරීම. අනිසි එහෙම නැත්නම් නොනිසි, නියමාකාරයෙන් නොවන විදියට මෙනෙහි කරනවා. ඒක හරියට අනුපමාව තමයි. දැන් මෙතන අර ඒකේ නිදර්ශනය තමයි අර ළමයා අර බුදු පියාණන් වහන්සේ බණ දේශනා කරනකොට ඉස්සෙල්ලා මේ බණපදයක් මෙනෙහි කරන්න පටන් ගත්තේ මසුරන් මල්ල හිතේ තියාගෙන. මේ හිත යට ඉතිපස්සෙන් තිබෙන්නේ මසුරන් මල්ල පිළිබඳ අදහස. ඒ විදිහට මසුරන් මල්ල ලබා ගැනීම අදහසින් මේ බණපදය මෙනෙහි කරනකොට හරියට ඒක බණපදය අහුවෙන්නේ නැහැ. ඒක තමයි වැරදි මෙනෙහි කිරීම. ලෝකයේ බොහෝ දෙනෙක් මේ දේවල් මෙනෙහි කරනකොට වැරදි ආකාරයට මෙනෙහි කරන්නේ. නමුත් නිසි ආකාර මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. හරි ආකාරයට මෙනෙහි කරන එක. මේ හැම එකක්ම මේ ඇතුළතින්ම පැන නගින දේවල් කියලා හිතාගෙන මේවා මේ අර මේ මෙතන තියෙන විඳන විඳීම් ගොඩක්, හැඳිනීම් ගොඩක්, බලාපොරොත්තු ගොඩක්, ගැටීම් ගොඩක්, මෙනෙහි කිරීම් ගොඩක් කියලා ඒ විදිහට මෙතන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ ධාතු හතරක් විතරයි. ඒ විදිහට මේවා යථා තත්ත්වය ඇත්ත ඇති හැටියට මෙනෙහි කිරීම. මේක තමයි ජීවු කරගන්න ඕනේ ක්‍රමක්‍රමයෙන් මේ ජීවු කරගැට්ටු මේ මෙනෙහි කිරීම උපකාර වෙන අර නිවන් දැකීමට. මෙන්න මේ විදිහට කල්පනා කරලා බලනකොට ලෝකේ මේ හැම එකකම ඊළඟට මේ මෙනෙහි කිරීම කියන එක අර අපේ වැරදි මෙනෙහි කිරීම අතහැරන හරිය ආකාරයට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම තවත් එකක් තිබෙනවා. ඒත් මේ මෙනෙහි කිරීමටම සම්බන්ධ දෙයක්. සාමාන්‍ය ලෝකයා යම් යම් දේවල් පිළිබඳව මේ මෙනෙහි කරන අවස්ථාවේ ඒවා දැඩිව අල්ලගන්න උත්සාහ කරනවා. ඒකට කියනවා පරාමර්ශණය කියලා. ඔය නොයෙකුත් ඔය බුද්ධ කාලයේ සිටියා සමහර අය මේ ගවයන් හැටියට, වල්ලන් හැටියට, ඒ ජීවත් වීමෙන්, ඒ විදිහට සිල් රැකීමෙන්, ඒ විදිහට නිවන් දකින්න පුළුවන්, එහෙම නැත්නම් සතෙන් මිදෙන්න පුළුවන් කියලා මේ විශ්වාස කරගත් පැටියක් සිටියා. යම් යම් දේවල් දැඩිව අරගෙන ඒවයි ඒකෙන්ම පුළුවන් ය තමන්ගේ දුක් කෙලවර කරගන්න කියලා. මේකට කියනවා පරාමර්ශණය කියලා. නමුත් මේ ධර්මයේ තිබෙනවා මේ නියම ආකාරයෙන්ම යම් යම් දේවල් වලට හිත යොදන ආකාරය දක්වලා තියෙන සම්මර්ෂණය කියලා. දැන් භාවනාවේදී මේ මෙනෙහි කිරීම කරන්නේ මේ හිතෙන් අරි අතගෑම වගේ අර හිත ගෑම විතරයි මේවයි. දැන් මේකටත් අපි තේරුම් කරගන්න අපි අර කෙහෙල් කඳ පිළිබඳ උපමාවට මේ ආවෝ. දැන් අර කලින් කියා පුද්ගලයා පළමුවෙනි වරට කෙහෙල් කඳ දැක්ක පුද්ගලයා කෙහෙල්දා කපලා අර ගහගෙන ඒක බදාගෙන ගියා. නමුත් අන්නේ මේ බදාගෙන ගියේ මේකේ මේ අරටුවක් තියෙනවා කියලා හිතාගෙන. මෙන්න මේ විදිහට මේ බදා ගැනීම, මේවා අල්ලා ගැනීම මේක තමයි මේ පරාමර්ශණය කියලා කියන්නේ. මේ විදිහට කරලා කවදාවත් නිවන් දකින්න බෑ, මේ දුකින් නිදහස් වෙන්න බෑ. මේ වෙනුවට කරන්න තියෙන්නේ මොකක්ද? අන්න අර ඒ කඳ එක පතුරක් ගැලෙව්වට පස්සේ ඊළඟට සියුම් වත ගාලා බලන කොටයි ඊළඟ පතුරක් තිබෙන බව අහුවෙන්නේ. එකපාරටම අල්ලගත්තාම මේක මේ පතුරු ගොඩක් බව වැටහෙන්නේ නෑ. එක පතුරක් අල්ලලා ඊළඟට හිමිහිට අත ගාලා බලනවා. ඔන්න ඒ පතුර ඉවරනකොට තව පතුරක්. ඒක යට තවත් පතුරක්. ඔන්න විදිහට සියුම් අත ගාලා බලනවා. මේක සම්මර්ෂණයක්. මේ අත ගෑම නෙවෙයි ඇත්ත වශයෙන් අර භාවනා යෝගිය කරන්නේ මේක හිත ගෑම. හිතෙන් ස්පර්ශ කරනවා. අර නාම රූප ධර්ම හැටියට ස්පර්ශ කරනවා. මෙතන තිබෙන්නේ මේ වටිනා දෙයක් රන් රිදී මුතු මැණි, එහෙම නැත්නම් ගස් ගල්, අපි ලෝකයේ හිතන ඔය අඳපුතු මේ සාදී දේවල්, තවත් නොයෙකුත් දේවල්, යාන වාහන හැම එකක් පිළිබඳවම ඒවා පණුවින් වැටීම එන්නේ අර ලෝකයේ ඒවාට දාපු නම් ආකාරය අනුව, ඒවාට දීපු නම් අනුව, ඒවාට දීපු වටිනාකම් අනුව බොහෝ වටින දෙයක්, මේ හැම ගෙදරකම තිබිය යුතු දෙයක්, මේ විදිහට ඉතල ආසාව ලෝභය වැඩෙන විදිහටයි කෙනෙක් හිතෙන් අල්ලගන්නේ. නමුත් හිමීට කල්පනා කළ බලනකොට මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන මේ කිස් දෙයක්, බොල් දෙයක් කියලා වැටීම එන්නේ අන්න අර හිත ඇතුලෙන් මෙතන ඇති කරගත්තු දෙයක් පමණයි. මෙතන මේ හිතෙන් වඩාගත්තු දෙයක් පමණයි කියන අවබෝධය එනවා අන්තිමට. අර කෙහෙල් කඳ හිමීට අත ගාලා බලනකොට මෙතන පතුරින් පතුර ගිහිල්ලා අන්තිමට මෙතන අරටුවක් නැති බව තේරෙනා වගේ මෙතන තියෙන හිතවිලි ගොඩක් විතරයි. හිතවිලි ගොඩක් මමේ මාගේ කියලා ගන්න දෙයක් නැහැ. හිතවිලි රාශියක් ඇති වෙනවා නැති වෙනවා. අන්නේ ඉඳන් හිතනකොට තමයි කල්පනා කරනකොට තමයි අර ධර්මය යබුයෙන්ම අවබෝධ වෙලා චතුරාර්ය සත්‍ය කියලා කියන ඒ ගුරුහාත්මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. මේ ගුරුහාත් සාංසාරික ප්‍රයත්න මේ පඤ්චස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ පඤ්චස්කන්ධේම මේවා අනිත්‍ය දුක්ඛනාත්මයි මේ හැම එකක්ම දුක් සහගතයි. මේක තමයි ලෝකයේ දුක පිළිබඳ සත්‍යය. මේ දුක ඇතිවන්නේ ලෝකයාට මේ පිළිබඳව ඇති සංහාව නිසායි. අර දරුවාට අර මසුරන් මල්ල පිළිබඳ සංහාව නිසායි මේ තරම් දුකක් ඇති වුණේ අර බණපදය අහන්න ගිහිල්ලා. සාන්න එතකොට මේ දුක පිළිබඳ අවබෝධය ඇති වුණා. ඒක යට තිබෙන්නේ සංහාවයි. මේ තණ්හාව නැති වුණු අවස්ථාව සම්සිඳුණු අවස්ථාව තමයි නිවන කියලා කියන්නේ. අර දරුවාට අර මසුරන් මල්ල පිළිබඳ ආසාව ඇතහැරිලා ඊළඟ ධර්මයේ වැටෙන්න පටන් ගන්නකොට ඔන්න නිවන අවබෝධ වුණා. ඒක අතර ඒකට උපකාර වෙන ටික තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන ඒ හරි දැක්ම, හරි දැක්මානුවදී හරි සිතුම් පැතුම්, හරි සිතුම් පැතුම් මානුවදී හරි වචන, හරි වචනානුවදී හරි ක්‍රියාමාර්ග, හරි ක්‍රියාමාර්ග අනුව ඊට හරි දී පැවැත්ම, හරි දී පැවැත්ම අනුවදී හරි වීර්ය කිරීම, ව්‍යායාම් දැරීම, හිත දියුණු කර ගැනීමට, හිත පිරිසුදු කර ගැනීමට ධර්ම ව්‍යායාම, ඒක තුළින් ඇති වෙන හරි සිහි කිරීම සතිය කියලා කියන ඒ තුළින් ඇති වෙන සම්‍යක් සමාධිය කියලා කියන හොඳ හිතේ එක භවතන් පත් බව. මොන විදිහට ආරක්ෂාන්ත මාර්ගය කියලා කියන්නේ අන්න අර හතර වෙනි සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තමයි කෙනෙක් ලොකු හෝ වේවා, කුඩා හෝ වේවා, අවුරුදු 7ක දරුවෙක් හෝ වේවා, අවුරුදු 60ක් ආපු කෙනෙක් හෝ වේවා, මාර්ගඵල අවබෝධය ලබන්නේ ඔන්න ඔය මේ ජගුරු ධර්ම ජගුරින්ම වටහා ගැනීම. එතකොට මේ වචන වලින් කියන එකක් නෙවෙයි, මෙතන ඇතුළතින්ම වටහා ගන්න ධර්මයක්. මේ අනුව කල්පනා කළ බලනකොට මේ ධර්මයෙන් ජීවිතයට ගත හැකි ප්‍රයෝජනය බොහොම ඒ හරියට තේරුම් ගත්තා නම් යමෙකුට තමන්ගේ ජීවන ගැටලු තුළින්ම, එදිනදා ජීවිතය තුළින්ම මේ වාහන එකකින්ම භාවනා මානසිකාරයට නඟලා තමන්ගේ ඒ නිවනට උපකාර වෙන ගුණධර්ම රාශියක්, භාවනාවේ කුසල ධර්ම රාශියක් චිත්ත සංතාණිය ඇතුළත් කර ගන්න පුළුවන් වෙනවා. මේ ධර්ම කතාවෙන් එතකොට ආදර්ශය හැටියට ගන්න තියෙන්නේ මේ කාල නැති අර කුඩා දරුවා. කාල කියන නම සාමාන්‍ය කළු කියන අදහස තිබෙනවා. නමුත් මේ රෝගී කොටිකුත් මේ කළු හැටියට පිරුණාට මොකද මේවා සුදු කරගන්න පුළුවන්. වැරදි අවබෝධ අතහැරලා හරි අවබෝධයේ පැත්තට අයෝනිසෝ මනසිකාර කියලා කියන වැරදි විනේ කිරීම අතහැරලා යෝනිසෝ මනසිකාර කියලා කියන හරි විනේ කිරීම වලට පුරුදු වෙනවනම් වැරදි විදියට ලෝකයේ දිහා බලන ඒ ආකල්පේ ආකාරය අතහැරලා හරි ආකාරයට ලෝකයේ දිහා බලන පුරුදු වෙනවනම් සාන්නේ තනස්සාට පුළුවන් මේ ජීවිතයේදී සමාහාර විල තම තමන්ගේ වැඩ කටයුතු මැදදීම ඒවා තුලින්ම කවටහන් මතු කරගෙන ඒ මාර්ගඵල අවබෝධය ලබන්න බුද්ධ කාලයේ පොත පිටෝ කතාන්තර සඳහන් වෙනවා. ඒ සංඝයා වහන්සේලා, භික්ෂු භික්ෂුණී වහන්සේලා සමහර අය මේ පහණක් නිවෙනවා දැකලා ඉඳා ගන්න ගිහිල්ලා පහණේ දැන් මේ කාලේ වුණත් තියෙන වගේ ඒ කාලේ තිබෙන්නේ නැති අම්පි සීමිත වඩා වෙනස් සමහර විට පහණක දැල්ල අඩු කරලා නිවන්න පුළුවන්. එහෙම පහණ නිවන්න ආගෙනකොටම ඒ රහත් වුණා. තවත් සමහර කෙනෙක් ලැබුගින්නක් දැකලා, සමහර කෙනෙක් වතුරේ පාවල යනවා, ඒ වෙන පිටක් දැකලා, විය විදුලක් දැකලා, ওই විදිහට නොයෙකුත් දේවල් දැකලා මේවා තුලින් මේ නිවන් අවබෝධ කරගයි කියලා කියන්නේ ඔන්න ඔය විදිහට. මේ හැම එකක් තුලින්ම ලෝකය ගැන ගැඹුරු වැටහීමක් ඇති කර ගන්නවා. ලෝකයේ තියෙන එක නිදර්ශනයක් ආශ්‍රය කරගෙන ඒ විදිහටම තමයි අනිත් දේවල් කියලා ගැඹුරින් හිතා ගන්න පුළුවන් ශක්තිය ඇති වුණාම අන්න ඒක නැත්තාට පුළුවන් අර ලෝකෝත්තර මාර්ගඵල අවබෝධය ලබන්න. ඒක නිසා බුද්ධ කාලයේ පමණක් නෙවෙයි මේ කාලයේ පවා මේ කාලයේ බුද්ධ කාලයේ දුණා වගේම ඊටත් වඩා සමහර විට මේ ලෝකෙත් දුක් ඇහැට මේ විපත්ති ආපදා මේ ලෝකයේ සමාධිය අසන්න ලැබෙනවා. ඒවා තුලින් පුළුවන් නිවන් මතු කරගන්න. ඒ වගේම දැන් මේ කාල ගැන ප්‍රකාශ කරේ මසුරන් මල්ල ගැන. මේ මසුරන් මල්ල වගේ මේවා මේ කාලයේ ওই පාරතෝටේ කොතිකුත් සකන්ද ලැබෙනවා. ජයමලු ගැන, වාසනා මලු ගැන. මේ ජයමලු වාසනා මලු බලාපොරොත්තු වෙන්නේ මේ ටිකට්පත් ගන්න අය දහස් ගණන්, ලක්ෂ ගණන් යති. මේ හැමෝටම මේවා ජයමලු වාසනා මලු ඇදෙන්නේ නැහැ. ඒවා නොයදුනත් කමක් නැහැ. ඒවා තුලින් අර කාලය නැවති දරුවා කළා වගේ ඒවා තුලින් ධර්මයට ලං වෙන්න උත්සාහ කරන්න ඕන. මොකද්ද මෙතන තිබෙන්නේ? මේ 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 ජයමල්ල වාසනා මල්ල ලැබුණා හෝ නොලැබුණා හෝ මේ ජීවිතයේ ස්වභාවය මේකයි. මේ හැම දෙයක්ම අනිත්‍යයි. මේ අනිත්‍ය වූ දේවල් ඔස්සේ ගමන් කරන මේ කරන උත්සාහ මේ හැම එකක්ම දුක්සහගතයි. මේ විදිහට නම් ලෝකයේ තත්ත්වය තිබෙන්නේ මෙතන මම මාගේ කියලා ගන්න දෙයක් නැහැ, හරයක් අරටුවක් නැහැ. මේ හැම එකක්ම මරණ අවස්ථාවේදී අතහැරලා දාන්න සිද්ධ වෙනවා. මම මාගේ කියලා ගත්ත මේ සියලු වස්තු සම්භාර නැහැ, හිතවලුන් හැම එකක්ම අතහැරලා යන්න වෙනවා. අන්තිමට ඒ අර කොඩියක් දානවා අනිච්චාවත සංඛාරා. එහෙම නැත්නම් සබ්බේ සංඛාරා අනිච්චා කියන ওই වචනය ඒව දානකොට ඒ ඥාතින් එකතු වෙලා ඒව දානකොට අර දැනත්තා මිය ගිහිල්ලා ඉවරයි. ඒ ලෝකෝත්තර தত্ত্ব පිළිබඳ ඒවා උත්සාහයක් කරන්න කාලයක් නැහැ. ඔක්කොම මුළු මහත් ජීවිතේම ආරණදී සමූහයක් සූදානම් වීම සමූහයක් කියලා අපි කිව්වා. හරියට අර ගමනක් යන සූදානම් වෙන සමහර අය සමාජලාට කීණයක් එහෙම දකිනවා හරියට ලොකු ගමනක් යන වන්දනා ගමනක් හරි තව විනෝද ගමනක් හරි යන සූදානම් වෙනවා. සූදානම් වෙනවා මොකද්ද අඩුක් තිබෙනවා ආයතන වල ගිහිල්ලා ඒකත් සම්පූර්ණ කරගන්න අනිත්කල දිනුම පිළිබඳව එහෙම කර කර ඉන්න අතරේ හදිසියෙම ඔන්න හැරෙනවා ගමන යන්නවත් ලැබෙන්නේ නැහැ. ওই වගේ දෙයක් තමයි මුළු මහත් ජීවිතයේ සිදුනවා කරන්නේ පුඩා දරුවා ඉඳලා එන මහල්ලා දක්වාම මුළු මහත් ජීවිතයේම අරයදී සූදානම් දී සමූහයක්. නමුත් මේක ඇති දුක් ස්වභාවය තේරෙන්නේ නැහැ. හරියට අර කෙහෙල් ගඳ කරගහගෙන ගිය පුද්ගලයා වගේ මෙතන තිබෙන පතුරු කොට පේන්නේ නැහැ. මේ පතුරු වල පේන්න තමයි අර භාවනා කරන්නේ. හිත දන්පත් වෙන්න දන්පත් වෙන්න පේනවා මෙතන තිබෙන්නේ හිත තුලින් එන මෙන්න මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කියන මෙන්න මෙතන මේ ධර්ම ටික විතරයි මෙතන තිබෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ ලෝකයේ බාහිර දේ අපේ ශරීරයත් මේ හැම එකක්ම සකස් වෙලා තිබෙන ධාතු හතර පමණයි මෙතන තිබෙන්නේ. ඊට වඩා එහා දෙයක් නැහැ. ගුරු මහත්මේදී අනන්ත කාලයක් සංසාරයේ මේවා ඔස්සේ අපි මේ දුවල තිබෙන්නේ. මෙතන තිබෙන දිවිල්ලක් පමණයි, හතියක් පමණයි, සන්නාවක් පමණයි, විකාශයක් පමණයි කියන අවබෝධය කිනුකට ඇති වෙනවා. ගැඹුරින් නැති වුණු අවස්ථාවේදී තමයි අර කියාපු පියාණන් මහන්සිය අර ප්‍රකාශ කළ ආකාරයට චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා දිවි ලෝක ගමනටත් වඩා ගුරු ලෝකයේ අධිපතිකමටත් වඩා උතුුවේ සෝවාන් තත්ත්වේ ලබා ගන්න පුළුවන් වන්නේ ඒ තත්ත්වේ ලබා ගත්ත නම් එතන ඉඳලා ඊළඟට ඒ හත්තරයයි තව නැවත උත්පත්තියක් ලබන්නේ. ඒනුත් අර ඒ තමන්නාපු ආරයත්නාගික මාර්ගය තවදුරටත් දියුණු කරගෙන තවදුරටත් ගැඹුරට භාවනා කරගෙන ගියා නම් ඒ තැනත්තාට පුළුවන් වෙනවා සකදාගාමි කියලා කියන තෙවන මාර්ගඵලය ලබාගෙන නැවත එකවරක් පමණක් මේ ලෝකයේ මේම විතරක් ඉතිරි කරන අනිකුත් සංසාර දුකින් මිදෙන්න ඊට තිහාට භාවනාවදී ගැඹුරට කරගෙන ගියොත් ඒ තමන් ගියේ කාර්කේවු ධර්ම චක්‍රය නැවත වරක් කරකැවීමෙන් ඒ අනාගාමී තත්ත්වයට පැමිණලා නැවත මේ ලෝකයට එන්නේ නැතුව බ්‍රහ්ම ලෝකවලදී නිවන් දකින්න පුළුවන් වෙනවා. ඊට තිහා තවත් උත්සාහ කරලා ඒ ගැඹුරින් භාවනා කරලා කෙනෙකුට පුළුවන් වෙනවා. අපුලංගුනොත් ඒ සියලුම මේ සංසාරික මේ කෙලෙස් සමුහයම නැති කරලා මුළුමහත් සංසාර දුකෙන් ජාති ජරා ව්‍යාධි මරණ ආදී මුළුමහත් සංසාර දුකෙන් නැත් මිදී උතුම් වූ අමා මහ නිවන් සැනසීම පුළුවන් වෙනවා. එතකොට මෙන්න මේ කාලනෙමෙති මේ කුඩා සිටු පුත්‍රයාගේ කතාව ආශ්‍රයෙන් අපට නිවන් මාර්ගයේ ඉදිරි දෙති කර ගැනීමට පුළුවන් වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළ එක බණ පදයේ කරන පවා ගැඹුරට ගියොත් අප එතන නිවන තිබෙනවා කියලා අපට බය නැතුව කියන්න පුළුවන් වෙනවා. බුදු පියාණන් වහන්සේගේ මේ ධර්ම සාගරයේ එක බිඳක් ගත්තා ඒ හැම එකකම විමුක්ති රසය තිබෙන්නේ නිවන් රසය තිබෙන්නේ හරියට අර මහා සාගරයෙන් පොතනකින් ගල බිඳුවක් ගත්තා ගිය බිඳුවක් ගත්තා විදු රස තිබෙන්න වගේ මේ ධර්ම සාගරයෙන් යම් කිසි එක සුළු වණපදයක් ගත්තා ඒ තුලින් අපට නිවන දක්වාම හිත යොමු කරන්න පුළුවන් කියන සංසාරයේ මේ භාවනා ආදී දියුණු කළ කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ පවා නිවන් දකින්න පුළුවන් වෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා මාර්ගඵල අවබෝධය භාවනා ආසනයේදී පමණක් නොවේ පස්තනකදී ලබා ගන්න පුළුවන් බව. ඒකට කියන විමුක්ති ආයතන කියලා. විමුක්තිය කියලා කියන්නේ නිදහස, සංසාරයේ නිදහස. ආයතන කියලා කියන්නේ යම් කිසි මධ්‍යස්ථානයක් වගේ ඒ නිදහස ලබන්න පුළුවන් තැන. මෙහෙම දැන් පහක් දක්වලා තිබෙනවා. මොනවද ඒ දැන් පහ? කෙනෙකුට පුළුවන් ඉතිරියක් කෙනෙකුට පුළුවන් දහම් අතන විට. දැන් මේ කාලණෙමෙති දරුවා ඒ නිවන් ප්‍රත්‍යක්ෂ කරේ දහම් අතන විටයි. දහම් අතන විට හොඳට ඒකට කිසියොමු කරගෙන ගැඹුරු නර්මිනෙහි කිරීමෙන් කරන අවස්ථාව ආවා. අන්න අර ලෝකෝත්තර ධර්ම ලබා ගන්න පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් දහම් දේශන විට. ධර්ම දේශනා කරනකොට ඒ ධර්මයේ හිත පවත්වන අවස්ථාවේදී තමන්ටම හරියට අර අමුත්තන් ඉන්න දවසේ ගෙදර අල්ලලා ආහාර සංග්‍රහ කරාම අමුත්තන්ට පමණක් නෙවෙයි ගෙදර අයට සුරුවක් ඒ ආහාර අනුභව කරන්න. අන්න ඒ වගේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී සමහර අය සමහර සංඝයා වහන්සේලා මාර්ගඵල අවබෝධය ලබා ගන්න බව දක්වලා තිබෙනවා. ඒ වගේම ධර්මයේ මෙනෙහි කරන විට පැත්තකට වෙලා ධර්මයේ ගැඹුරු කාරණයක් මෙනෙහි කරනකොට හත්ියේම හරි අවබෝධයක් ගැඹුරු අවබෝධයක් ඇවිලා අර විදිහේ මාර්ගඵල අවබෝධය නිවන් සත්‍යක්ෂ කරන්න පුළුවන්. තවත් සමහර විට ධර්මයේ සත්‍යයනා කරන විට ධර්මයේ සත්‍යයනා කරනකොට සුතල හිතේ දාගේ එතකොටත් අර හිත තැන්පත් වෙලා සමාධිමත් වෙලා ගැඹුරින් මේ පිළිබඳව අවබෝධයක් ඇවිලා සුවාන් ආදී මේ තත්ත්ව ලබා ගන්න පුළුවන් රහත් වෙන්නත් පුළුවන්. ඊළඟට අවධාන වශයෙන් දක්වලා තිබෙන යම් කිසි සමාධි මිත්තක් ඒක තමයි ලෝකයා සාමාන්‍ය භාවනාව හැටියට සැලකන්නේ යම් කිසි සමාධියක් මිත්තක් සුමුල් කරගෙන සමානුකූලව භාවනා වඩලත් පුළුවන්. කොයි විදිහට මේ එදිනදා ජීවිතයේදී මේ මන ඇති පඩේති රාම මිනිකිනි ආදී කටයුතු වල යෙදෙනවා නම් මේ මාර්ගඵල අවබෝධය කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ කනුව මේ අදී එදිනදා ජීවිතයට මේ ධර්මයෙන් තම තමන්ගේ ජීවිතයට මේ ධර්මයෙන් ගත හැකි ප්‍රයෝජනෙ මේ කතා අතර ආශයෙන් ගන්න උත්සාහවන්ත වෙන්න. අද එතකොට මේ පින්වත් මිනිස්සු ටික දෙනා නම් මේ ධර්මශ්‍රවණයේ මේ අවස්ථාවේ විශාල කුසල චිත්ත රාශියක් කරගත්තා. ධර්මශ්‍රවණය කියන එක සාමාන්‍ය චාරිත්‍රයක් වගේ නෙවෙයි. ඒක ඒකම ඉතර නිවරට හිත වේදාගෙන මේ ධර්මයේ අසනවනම් එහෙම එකක්ම නිවරට උපනිශ්‍රේ වෙනවා. මේ අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ ධර්මයට අපි මේ මනුෂ්‍ය ආත්ම කාලයක් ලැබුවේ ධර්මයට නැඹුරුවක් ධර්මයට බැදියාවක් ඇති වුණේ දීර්ඝ කාලයක් මේ පුරුදු හැටියට මේවා දිනු කර නිසායි. එතකොට සතරට පවා කෙනෙකුට මේ පණ ඇසීම උපකාර වෙනවා නිවනට. එදිනෙද ඊ අවස්ථාවේ යම් කෙනෙක් උත්සාහවත් වෙනවනම් මන පදයක් තුරින් අර ගාල නමිත දරුවා වගේ උතුම් මාර්ගඵල අවබෝධය ලබා ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේ තියෙන තුන් මිනිස් සමාදන් වෙලා ධර්මාශ්‍රවණය කළා. විශාල කුස චේතනා රාජ්‍යයක් ඉස්තරගත්තා. මේ රාජ්‍යයක් ඉස්තරගත්තා ධර්මාශ්‍රවණය කුසලය මෙන්න මේ කුසලය අපි කෝපනිෂ්ඨ වී මේක උපකාරවත් වී අපගේ මේ ජීවිතයේදීම මේ සෝවාන් ආදී මාර්ගඵල අවබෝධය මහා මහන්වන් සාක්ෂාත් කර ගැනීමට මේ කුසල සම්පත් උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ රැස්කරගත් පුණ්‍ය සම්භාරය මේ ශාසන ආරක්ෂක දෙවි දේවතාවු ඇතුළු මේ ස්ථානයේ අධිපති යම් දිව්‍ය භූත ආදී සත්පුරුෂයන් සම් හැම දිනෙකම පිළ බලාපොරොත්තු වන ඇතම් යම දිනෙකම මේ කුසල අනුමෝදන් වී අජාමර සංඛාතුතු මහා මහත්මිය අනුමෝදන් කරන්න ඒ විදිහම තම තමන්ගේ සබන්දු මිත්‍රාදී ඥාති මේ පරිලෝකයේ යම් තාඥාති නැත්නම් මේ අවීචයේ පටන් අකමිතාව දක්වා වූ ඒ ලෝක ධාතුගේ යම් තාක් සත්වයින් නිවන් බලාපොරොත්තු වෙන නම් පින් බලාපොරොත්තු වෙන නම් මේ හැම කෙනෙක්ම මේ උතුම්ම කුසලය අනුමෝදන් වී ඒ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාරික දුකින් අත්මිදී අජාමර සංඛාතුතු මහා මහත්මිය
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.